ගීතයේ උණුසුම් දෙතොලින් සෞරදත්තේ රත්සර දෙක පොලට ඉමිහිරේ හාතු පුදන්නට රෑ ඉරපානේදී හමුවෙමු.
අවුරුදු 7ක නිහඬතාවයකින් පස්සේ ප්‍රදීප ධර්මදාස ඇගේ නවතම සංගත තැටිය රසික ප්‍රජාවට තිළින කළා පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා හවස නෙළුම්පොකුණ රඟහලේදී. මේ සත්වසක නිහඬියාව බිඳිමින් හැන්දෑවට කලින් එන්න කියන ප්‍රදීපගේ නවම මියසි උළෙල මුළුදුන් දවස තරමක් විශේෂ දවසක්. ලෝකෙට ආදරේ උගන්වන්න පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් පූජකතුමා කැපවුණු හැටි අපි එදා කීවා වගේ ඒ පෙබරවාරි 14 වෙනිදායින් දවස් 4කට පස්සේ එළඹුණේ අපේ පරම්පරාවට ගීතය වඩා ඉමිහිරි විදියට අඳුනගන්න ඔහුගේම ගීතෙන් උගන්වාපු වික්ටර් රත්නායකයන්ගේ උපන්දිනය. ඒ කියන්නේ පෙබරවාරි 18. පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් පියතුමා ආදරය කරන්න උගන්වපුවට වඩා පෙබරවාරි 18 වෙනිදා අපේ ගීතය අපට තේරුම් කරන්න වික්ටර් රත්නායකයන් ගත්තු මහන්සිය මොනතරම් උතුම්ද කියලා ඔබට මේ වන විට තේරුම් යන්න ඕන. අසිරිමත් දේ එයම නෙමේ. ප්‍රදීපගේ උත්සවයේ තිබුණු පෙබරවාරි 18 වෙනිදා තමයි එදාම උපන්දිනේ යෙදিলা තිබුණු වික්ටර් රත්නායකයන්ගේ වගේම ඔහුගේ සාප්‍රසංගයේ දැවැන්ත හැවනැල්ලක් විදියට සිටි, ඒ වගේම වික්ටර් ගී ආර තවත් පරපුරකට අලුත්ම මානයකින් හඳුන්වා දීපු රෝහණ වීරසිංහයන්ගෙත් උපන්දිනය. මේවා පුදුම දේවල්. වික්ටර් රෝහණ දෙන්නම ඉපදිලා තිබුණේ අවුරුදු දෙකක වුණාට එකම එක පෙබරවාරි 18 වෙනිදා දවසක. ප්‍රසංගය රචනා කරන්න වුණු මට ප්‍රදීප මුලින්ම පෙබරවාරි 18 ගැන කීවම මම ප්‍රදීපගෙන් ඇහුවා කවුද මේකේ සංගීතය මෙහෙයවන්නේ කියලා. වෙන කවුද ඉතින් රෝහණ අයියා මිසක්. එයා මගේ ගුරුවරයෙකුත් නේ බන්දු. රෝහණ අයියා කැමති වුණා එයාගේ උපන් දවස මං වෙනුවෙන් කැප කරන්න. ප්‍රදීප බොහෝම බලාපොරොත්තු සහගතව ප්‍රබෝධෙන් කිව්වා. මට බොහෝ දේ මතක් වුණා. ගීත පෙළගස්වන්න බාර වුණේ මට. හැබැයි ප්‍රදීප තමයි ගීත තේරුවේ. ඇය ගීත 22ක් තෝරලා මට දුන්නා. මං ඒ ගීත මට හිතෙන විදියට ලැයිස්තුගත කරගත්තා. තාල ගැන හිතලා ඒ විදියට. ප්‍රදීපගේ නවමු සීඩි නිර්මාණය පූජා කරන්න ඇය තීරණය කළේ ඇගේ දෙවැනි මවට. ඒ කියන්නේ හැදූ මවට. ඒ වෙන කවුරුවත් නෙමේ. ප්‍රදීපව මේ ලලිත කලා ලෝකෙට අඳුන්වලා දුන්නු, ඒ වගේම ඈට දුර ගමනක් යන්න මුලින්ම අතපෑ සෝමලතා සුභසිංහ නිර්මාණ වේදිනියට. මොරටුවේ වේල්ස් කුමරි විදුහලේ සෞන්දර්ය අධ්‍යාපනයට අත්පොත් තියලා සුජාතාවට එද්දි නුගේගොඩ ප්‍රදීපට හමු වුණේ මේ ඇදුරුතුමිය. එදා ඉඳලා ප්‍රදීප ගී කීවේ කිරිල්ලියක් වගේ. එදා ඉඳලා ප්‍රදීප රැඟුවේ තිසරියක් වගේ. ඉතින් මේ උත්කර්ෂවත් අවස්ථාවේ මට හිතුණා රෝහණ වීරසිංහන්ගේ උපන්දිනෙත් කොහොම හරි මෙතෙන්ට ඇඳගන්න. තියෙන සම්පත් වලින් හැබැයි ප්‍රයෝජන ගන්න වික්ටර් රත්නායකයන් කොළඹ හිටියානම් අනිවාර්යෙන්ම මෙහි මුල් තැනක ඉන්නවා. නමුත් වික්ටර් රත්නායකයන් පෙබරවාරි 18 වෙනිදා ඔහුගේ උපන්දිනේ දවසේ ඒ වෙනකොට ඒ හැන්දෑවේ හිටියේ පේරාදෙණිය සරසබේ ප්‍රසංගයක, ඒත් උපහාර ප්‍රසංගයක. මහාචාර්ය සුනිල් ආරිරත්නයන් සමග විශේෂ උත්සවයකයි ඔහු පේරාදෙණිය හිටියේ. සෝමලතා සුභසිංහ මැතිණිය ප්‍රදීපව සිප වැළඳගෙන ඇයට සුභ පතනකොට සංගීත මෙහෙයුමෙන් මෑත් වෙලා රෝහණ වීරසිංහයන් හිටියේ අපි එක්ක පසුබිම් සාවියේ බැක් ස්ටේජ් එකේ. ඉදිරියේදී සිද්ධ වෙන සිද්ධිය දැනගෙන හිටියේ මමත්, උපාලි ආර්යසිරිත්, නිවේදන කටයුතු කරපු ක්‍රිෂාන්ත දයනන්දත්, ප්‍රදීපත් විතරයි. රෝහණය මා එක්ක කතාවක. බඳු සවුන්ස් කොහොමද දන්නේ නේද? බැලුවද? ඔස්කර් සම්මානිකුත් තියෙනව නේද? ඒක මට තිලක් කිව්වා ඒ කේස් එකෙන් ගලවලා වෙනම පෙන්නලා ඒ හේතුපාටෙත් කියලා දෙන්න කියලා. ක්‍රිෂාන්තට දැන් හේතුපාටි දීගන්න වෙලාවක් නෑ නේද? රෝහණය මං ඒ සේරම කරලායි තියෙන්නේ. ක්‍රිෂාන්තට දීලා තියෙන්නේ මුළු ප්ලාක් එකේම තිබුණු ඒ හේතුපාටේ. ඒක මගේ අකුරින්මයි ලිව්වේ. ඒක හොඳයි. මං කොයි වෙලාවටද බඳු එතෙන්ට යන්නේ? දැන් අඬගහවි. මං ඒක ලියලා තියෙන්නේ. හැබැයි රෝහණයි ඒක දීලා ආපහු එන්න ඕනේ මෙතෙන්ට. ඇයි? නෑ, තව පුංචි මියුසික් එකක් තියෙනවා ප්ලේ කරන්න. ඉතින් ඒක ෂෙඩියුල් එකේ නෑනේ මට දීපෝ. ඒක මං දැම්මේ නෑ රෝහණයි. මොකද රෝහණයට ඒක එච්චරම වැදගත් නැති හින්දා. ඒක රෙකෝඩඩ් එකක්. ඉතින් මොකද්ද ඒ කියන්නේ? අන්න ක්‍රිෂාන්ත අඬගහනවා රෝහණයට. රෝහණ වීරසිංහන්, ප්‍රදීපට, ඔස්කා නොහොත් ගීත නිර්මාණක කේන්ද්‍රයේ සම්මානය පිරිනමනවා. ඒක ප්‍රදීපට විශ්මයක්. ඈ දැනගෙන හිටියේ නෑ මේ සම්මානය ගැන. ප්‍රදීපට ඒ සම්මානය විශ්මයක් වුණාට ඊළඟ කාරණේ තියෙන විශ්මය ප්‍රදීපට විශ්මයක් නෙමෙයි. ඒක විශ්මයක් වෙන්නේ රෝහණ වීරසිංහයන්ට. ඒ විශ්මය මං විස්තර නොකර මා විසින්ම ක්‍රිෂාන්තට ලියලා දීපු දේ ඔබට කියන්න. මේ සේරම ප්‍රදීපගේ සිරිසර අතරේ තව පුංචි හොරකමක් කරලා අන්න අර පැත්තේ කෙනෙක් හැංගිලා ඉන්නවා. අද ඔහුගේ උපන්දිනේ. ඒත් සද්දයක් නැතුව ඉන්නවා. රෝහණය මා දිහා බැලුවා. මොකද වෙන්නේ? මං දන්නේ නැහැ. මං සීඩී එක උපාලිට දුන්නා. උපාලි කට් 5 කාලෝචිත ගී සීඩී එක සීඩී යන්ත්‍රයට වැටුණා. තිබුණු සීඩී එක එළියට ගත්තා. ක්‍රිෂාන්තගේ සම්නිවේදනය ආපහු ලැබුණා. මෙන්න මේ විදියට. උපන්දින වෙනුවෙන් ලියපු ගීත ගැන මා එතරම් දන්නේ නැහැ. ඒත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලියපු මේ උපන්දින ගීතේ විතර ගීතයක් අපට දැනිලත් නැහැ, ඇත්තෙත් නැහැ. ඒ නිසා අපි උපන්දින ලාභියාට, නොහොත් රෝහණ වීරසිංහයන්ට ගෞරවයෙන් වේදිකාවට ඇරයුම් කරනවා. තමුන්ම ගයාපු ඒ මధుර ගීතය තමුන්ගේම උපන්දිනේ දවසේ මදකට අහන්න එන්න කියලා. දැන් ආශිර්වන් ගීතේ පටන් ගන්නවා. රෝහණය යන්නේ නැහැ. මං ඔහුව අදිනවා. මොකද්ද මට කරන්න තියෙන්නේ? ඔහු අහනවා. සින්දු අහගෙන ඉන්න එක විතරයි. මං රෝහණයව තල්ලු කරනවා. ඔහු යන්නේ නැහැ. ඒ අතරේ හිනාවක් ඇහෙනවා. මට ෂෝකෙන් පස්සේ මිතුරෙක් කියනවා, උඹ රෝහණව ඇදන් යන්න හදපුවා සේරම වීඩියෝ වෝල් එකේ වැටුණා. උඹ දැක්කේ නැද්ද? උඹ හොඳ සින්දු ලියන්න නෙවෙයි, ඔන්න ඔයි වගේ වැඩවලට. රෝහණ අයියගේම හඬින් ඔහුගේම උපන්දිනේ දවසේ උපන්දිනයට සුබපතාපු ගීතේ ඇහෙනකොට ඔහු ඇඬුවා. අපි කාගෙත් ඇස්වල කඳුළු. ප්‍රදීපත් එහෙමයි. ප්‍රදීප ලස්සන හැඟීම්බර විස්තරයක් කළා ඇගේ නායකති භාවය පිළිබඳ රෝහණ වීරසිංහයන්ට, උපන්දින ලාභියට. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලියපු, ඔහුම තනු හදාපු, රෝහණ වීරසිංහයන් සංගීතය නිර්මාණය කරලා ඔහුම ගයාපු ඒ ගීතය අතරේ ප්‍රදීප කෙලින්ම රෝහණ වීරසිංහන් ළඟට ආවා. ඇය රෝහණ වීරසිංහන්ගේ දෙපා අල්ලල වැන්දා. රෝහණ අයියා අපි දිහා බලලා, දැන් ඇති ගීත ෆේඩ් කරන්න කියලා කිව්වා. අපි ඒකට ඉඩ දුන්නා. ගීතේ හෙමින් හෙමින් නැසී ගියා. ප්‍රේක්ෂකාගාරෙන් කන් බිහිරි කරවන අත්පොලසන් නාදයක් ඇහුණා. මල් පිරිවැරුණා. රෝහණ අයියා ඒ වෙලාවේ ගීත ෆේඩ් කරන්න කිව්වට රෑ ඉරපානේ අයිතිකාරයා මම. ඒ නිසා මගේ නිෂේධ බලය පාවිච්චි කරලා මම ගීතේ අන්තිම අංශුවටම ඔබට අහන්න දෙනවා. ආසිරිවන් ආයිබුවන් දිනෙහි ඔබ උපන් සෞසිරින් සෞබෙලෙන් දිලිනු රත්තරන්.
ආසිරිවන් ආයුබෝවන් දිනෙහි ඔබ උපන් සෞසිරින් සෞබෙලෙන් වෙසෙනු රත්තරන්.
ආසිරිවන්
தீவரின் வெசேனு சித்தோசின் ஆசிரிவன் ஆய்வோவன் விளையோபன்
ඔබට මතකද ඔබ මුලින්ම ඉස්කෝලේ ගිය දවස? මට නම් හොඳටම මතකයි. අද කාලේ වගේ නෙමෙයි, ඒ කාලේ පහළ බාලාංශයට ඇතුළත් කිරීම හරි වෙනස්. ඇඩ්‍රස් හදන්න ඕනේ නැහැ. දරුවෝ බොරු කියන්න පුහුණු කරන්න ඕනෙත් නැහැ. කටේ කිරි සුවඳ යන්න ඉස්සෙල්ලා. සම්මුඛ පරීක්ෂණ ගානකට මාපියන්ට දරුවන්ට යන්න වෙන්නෙත් නැහැ. මේ ප්‍රශ්න මොකවත් නැහැ. බදු ඔප්පු ලියන්න වෙන්නේ නැහැ. ග්‍රාම සේවක සහතික ගන්න වෙන්නෙත් නැහැ. ලයිට් බිල්, වතුර බිල් මේ කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. පගා දෙන්න ඕනත් නැහැ. අපි ඉස්කෝලේ ගියා. සේරම හරිම සරල ක්‍රමයකට තමා ඉෂ්ට සිද්ධ වුණේ. රිච්මන් විදුහල අපේ ගෙදරට ළඟයි. වටපාරෙන් ගියොත් හැතැම්ම භාගයක විතර දුර. අපි ඒ දුර යන්නේ ඔලොක්කු පාරෙන් පැනලා විනාඩි 3. ඒත් මුල්ම දවසේ ඉස්කෝලේ ගියේ දිග පාරෙන්. තාත්තා මාව හම්බර් බයිසිකලෙන් අංව ගත්තා. මගේ සූට් කේස් එක හරි අමාරුයි තියාගන්න. හම්බර් බයිසිකලේ ෆ්‍රේම් එකේ තිබුණා ලීවලින් හදාපු සීට් එකක්. ඒ මට යන්න. ඒකේ වාඩි වෙන්න ඕනේ කකුල් දෙපැත්තට දාලා. ඒ වුණාට ඕනෑම ළමෙක් සාමාන්‍යයෙන් යන්නේ ඒ බයිසිකල් ෆ්‍රේම් එකේ කකුල් දෙකම එක පැත්තට දාගෙන. මේක විශේෂ අවස්ථාවක්. ඒත් මගේ විශේෂ ආසනේ තාත්තගේ හම්බර් බයිසිකලේ මං යන්නේ දෙපා දෙපසට විහිදුවල අශ්වයාගෝන් ටික් 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 වගේ. සේරමය බලනවා මේ අමුතු විදිය ගැන. අපි ඉස්කෝලට ලං වෙනවා. පරාක්‍රමබාහු පිළිමේ පල්ලෙහා ඇටම ගහ ළඟ තාත්තා හම්බර් බයිසිකලේ නතර කරලා මාව අරගෙන ගියා ඔෆිස් එකට. සේරම ළමෝ පෝලිමට හිටෝලා. ඔෆිස් එකෙන් එළියට දෝරේ ගලනවා ළමයිනුයි මාපියනුයි. පෝලිමේ ඉඳලා ඉඳලා අපි එළියෙන් ඇතුළට ගියා. මට පේනවා ළමයි හූ ගාලා අඬනවා. බය වෙනවා. හැමෝගෙම නම ලියාගෙන ඇතුල් වීමේ අංකේ ලබා දෙනවා. ඊට පස්සේ වාර්තා පොත. ඒ වෙලාවට තාත්තලා වැඩිහිටියෝ අයින් වෙන්න ඕන. ළමයාගෙන් තමයි නම අහන්නේ. ඉස්සරහා හිටි ළමයා අපට පේන්නේ නැහැ. එයා මර ලතෝනියක් තියලා ඇඬුවා. බාර ගන්න ඉන්න ටීචර් අල්ලි කණ්ණාඩි දාලා. ඒවා කළුම කළු පාටයි. ඒවා කළු වුණාට ඒවා සංග්ලාසස් නන් නෙමේ. මගේ හිතේ ඇස් සමාරුවකට දාන ඒවා. බොහොම විනෝදජනක විදියට අලුත් පන්නෙට අවකණ්ණාඩි ඇඳලා ඉන්න අය එළියේදී දැකපු අපි මේ ගේ ඇතුලේ හෙවනේ කළු කණ්ණාඩි දාපු දුටු නිසාදෝ හොඳටම බය වුණා. ලතෝනි ගහන ළමයා පැත්තකට ගත්තා. දැන් මට ඉස්සරහ ළමයි දෙන්නයි. ඒ ලතෝනි ගහපු ළමයාට යාබදව හිටි ළමයා නිහඬව කඳුළු පෙරනවා. මට පෙර ඉන්න ළමයා ඔන්න තොල බිඳින්න ගත්ත අඬන්න. මං පස්සේ දැනගත්තේ එයාගේ නම නම් සද්ධාතිස්ස. එයාගේ මූණට මං එබිලා බැලුවා. එයා හඬ නොනැගෙන්න අඬනවා. පැත්තක බංකුවක් උඩ බිත්ති ඔරලොසුවක් පැත්ත දාලා තියෙනවා. හරිම දිගයි. රෙපයාර් එකකට වෙන්ට. පස්සේ කාලෙක මං අකුරු කියෙව්වා වටින දැවමය උස බට්ට ඔරලොසුවේ. ඒකේ නම තිබුණේ සීකෝෂා කියලා. ඒ ඔරලොසුව අඩි 4ක් විතර දිගයි. ඒකේ දොර ඇරලයි තිබුණේ. බට්ට ඔහි පැත්තකට වැටිලා තිබුණා. මම සද්ධාතිස්ස දිහා බැලුවා. නිකන් අර ස්වයංක්‍රීයව දේවල් සිද්ධ වෙන්නේ. ඒ වගේ ඔටෝ අඬන්න මාත් ලේස්ති වුණා. ඔන්න මං ටික ටික ඔටෝ අඬනවා. එච්චර වෙලා මා දිහා බලා සිටි ලියනගේ ටීචර් මල් ළඟට ආවා. එයා අපේ ගමේ අපිට හරිම ආදරේ. අපි එහෙ යනවා අවුරුද්දට ඒගොල්ලෝ අපේ ගෙදර එනවා. ඒ තරම්ම දන්න අඳුනන උදවිය. ඉතින් මොකටද මං බය වෙන්නේ? ඒ වුණාට අද ලියනගේ ටීචර් ටිකක් අමුතුයි. එයා හිනා වෙන්නෙත් නැහැ. ඇඳුම් බරව ඉන්න මං දිහාට ඇයක පාරටම ආවා. කිසියම්ම ඇඳුනුම් කමක් ආදරයක් නොපෙන්න ලියනගේ ටීචර් මගේ කන ළඟට කරලා මෙහෙම කිව්වා මට විතරක් නැහෙන්න. ඇඬුවත් බලාගෙන තමුංග දානවාර ඔරලෝසුව ඇතුළට දාලා දොර වහනවා. මගේ ඇඬිල්ල කොහේ ගියාද දන්නේ නැහැ. මෙන්න මේ විදියටයි මගේ පාසල් ජීවිතේ ආරම්භුනේ. ගාලේ රිච්මන් එකේ මගේ ඇතුළුවීමේ අංකේ 8540. ඒක 4න් බෙදුවම බිංදුවක් එන නිසා මං වැටුනේ ඩෝල්බි නිවාසෙට. ඒකත් එදාම සිද්ධ වුණා. කොහම වුණත් මේ පාසල් ජීවිතේ අවුරුදු 11මාරක් ගත කළා. හිතුවේ නැති මොහොතක මං ඉස්කෝලෙන් වෙන් වුණු දවසේ මට දරා ගන්න බැරි දුකක් ඇති වුණා. ඒක හරිම අනුවේදනීය සිද්ධියක්. ඔබට මං දවසක් කිව්වා කෙටියෙන්. මං හවස ඇවිත් මගේ ඩෙස්ක් එක හොඳට කපලා ප්ලේඩ් එකෙන් හූරලා සුද මතු කරලා කවියක් ලිව්වා. ඉස්කෝලෙන් යන දවසේ තමා මට තේරුනේ මං මොන තරමක් මේ ඉස්කෝලේට ආදරෙන් ඉඳලා තියෙනවද කියලා. ඒක හරියට සේකරගේ අර බල්ල නැති වෙච්ච කවිය වගේ. සේකරටත් හිටියා කඩිය කියලා බල්ලෙක්. කඩිය කියන බල්ල නැති වුණු දවසේ සේකර කියනවා, ඌ මට මෙතරම් ආදරය කළ බවත් මා ඌට මෙතරම් ආදරය කළ බවත් මට වැටහුනේ ඌ අප අතහැර ගිය දවසේ කියලා. මටත් කියන්න තියෙන මෙච්චරයි. අපි මේ තරමක් ඉස්කෝලේට ආදරෙන් හිටිය බවත් ඉස්කෝලේ අපට මේ තරමක් ආදරෙන් හිටිය බවත් අපි දැනගත්තේ අපි ඉස්කෝලෙන් අන්තිමටම සමුගත්ත දවසේ. ඒ නිසා වෙන්න ඕන සෝමදෙලක ජයමහට මෙහෙම හිතෙන්නේ, දෙපා වාරු නැත ඔබ හැර යන්නට.
Yalit nende vid
makide satula.
හිඳ
ශිල්ප පුගත් තෙමු
නැන ලැබගත් තෙමු දෙපා වාරු නැත ඔබ හැර යන්නට
දෙපා
වාරු නැත ඔබ හැර